ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමඟ sps.com.au/sinhalese.
අපි හැමනම් සූදානම් වෙමු නොවැම්බර් මාසේ අවසාන සඳත දවසේ මේ වෙනකොට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන අලුත්ම තත්ත්වයේ පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. ආයුබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
ආයුබෝවන් සුබෝදෑසනක් දිලෘක්ෂි.
අපි ඊයේ රාත්‍රියේ මහර බන්ධනාගාරය ඇති වුණු කලබගෑනියෙන්ම අද සාකච්ඡාව ආරම්භ කරමු. යම් වෙඩි හුවමාරුවක් සිදු වෙලා තියෙනවා, එක් රැඳවූවෙකු මිය ගිහිලා තියෙනවා වගේ තමයි අපිට තොරතුරු වාර්තාවන්නේ. මෙවැනි සිදුවීමක් ඇතිවීමට හේතුපාදක වුණු කාරණා සහ දැන් මේ වෙනකොට මේ සම්බන්ධව වන අලුත්ම තතුවිත්ති අපි මුලින්ම ඔබෙන් විමසා දැනගන්නට කැමතියි.
පෞද්ගලික බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ව්‍යාප්තියත් එක්ක බන්ධනාගාර කොවිඩ් පොකුර 16 සීමාව ඉක්මබලා තිබෙනවා. දිවයිනේ විවිධ බන්ධනාගාරවලින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙනවා. ඒක හේතුවක් කරගෙන ඔවුන්ගේ ඉල්ලීම් ලබා ගන්න උත්සාහ කරනවා. ඇතැම් තැන්වලින් ඔවුන් පැනලා යන්න උත්සාහ කරලා තියෙනවා. ඇතැම් තැන්වල ඔවුන් වහලට නැගලා උද්ඝෝෂණ කරලා තියෙනවා. දැන් ඊයේ මහරත් එවැනි තත්ත්වයක් පාලනය කරන්න ගිය අවස්ථාවේ කරපු වෙඩි හුවමාරුවක් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණු බව වාර්තා වුණා. පසුවේ පුද්ගලින් සංඛ්‍යාව 4ක් දක්වා වැඩි වෙලා තියෙනවා ජීවිතක්ෂයට පත් වුණු. තුවාල ලැබූ පිරිසක් ඔවුන් රෝහල්ගත කරන්න පියවර අරගෙන තිබෙනවා. ඇත්තටම මේ කොවිඩ් ව්‍යාප්තියත් එක්ක ඇති වුණු තත්ත්වයක් මත තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඇතැම් තැන්වල ඔවුන්ගේ නඩු කඩිනම් කරන්න කියලා කියනවා. ඇතැම් තැන්වල ආරක්ෂිත ස්ථානවලට අරගෙන යන්න කියලා කියනවා. තව වෙලාවක PCR පරීක්ෂණ වැඩි කරන්න කියලා කියනවා. මෙවැනි විවිධ අවස්ථාවලදී මොවුන් වහලට නැගලා උද්ඝෝෂණ කරන තත්ත්වයක් තිබුණේ. ඊයේ බන්ධනාගාර පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයාත් සඳහන් කළා. විශේෂයෙන්ම පහුගිය සතියේ හදිසියේ අවස්ථා කිහිපයකදී බන්ධනාගාර ආශ්‍රිතව උද්ඝෝෂණ තත්ත්වයක් තිබුණු නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන්න කමිටුවක් කරහා බලාපොරොත්තු වෙනවා කියලා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාත් සඳහන් කරා. මහර බන්ධනාගාරයේ තත්ත්වය යම් ආකාරයකට පාලනය කරලා තිබෙන බවක් තමයි දැනගන්න ලැබෙන්නේ. සමස්තව ලංකාවේ 23,000 සීමාව ඉක්මවා ගියා කොවිඩ් ආසාදිතින්. ඊයේ මරණ 7ක් සිද්ධ වුණා. ඒ අනුව 116ක් දක්වා මරණ සංඛ්‍යාව වැඩි වෙලා තිබෙනවා. ඇතැම් ස්ථාන අලුතෙන් හුදකලා කරන්න පියවර අරන් තියෙනවා. හුදකලා කරපු ස්ථාන හුදකලා තත්ත්වයෙන් ඉවත් කරන්න පියවර අරගෙන තියෙනවා. විශේෂයෙන් කොළඹ කොටුවට පනවලා තිබුණු හුදකලා තත්ත්වය ඉවත් කරා. නමුත් මැනින් වෙළඳපොළ සහ හතරවන පස්වන අරස්වේදී වෙළඳාම් කටයුතු සිදු නොවන බව තමයි වාර්තා වුණේ. ඒකට හේතුව දැනට හුදකලා කරලා තියෙන කොළඹ උතුර ප්‍රදේශයේ තමයි ගොඩක් මේ වෙළෙන්දන් සහ වෙළඳ සහායකින් ඉන්නේ කොළඹ කොටුවේ වෙළඳාම් කරන. ඒ හින්දා අද දවසේ ඉඳලා ඒ ස්ථානය හුදකලා තත්වයෙන් නිදුණත් මේ වෙළඳාම් සඳහා හතරවන වීදියේ පස්වන හරස් වීදියේ වැනි ස්ථාන විවෘත වෙන්නේ නැහැ. ඒකින් යම් ආකාරයකින් ක්‍රමයෙන් රෝගීන් ප්‍රමාණය වැඩි වෙන තත්ත්වයකුත් තියෙනවා. ඊයේ 500ට ආසන්න රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණා. කොවිඩ් සම්බන්ධයෙන් බැලුවොත් පොදුවේ තත්ත්වය ඒකයි. මහර සිද්ධියට හේතුවත් කොවිඩ් තත්ත්වය බන්ධනාගාර ආශ්‍රිතව ව්‍යාප්ත වීම.
ඔව් හොඳයි. කොවිඩ් තත්ත්වය හා සම්බන්ධ වන කාරණාවේදී බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය හා සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරිය මේ සම්බන්ධව අදහස් දැක්වීමක් කළා. මේ වෙනකොට ඔබ සඳහන් කරපු ආකාරයටම මනෝජ් යම් කමිටුවක් පත් කරලීමේ සූදානමකුත් තියෙනවා. අපි රාජ්‍ය අමාත්‍යවරිය ඒ සම්බන්ධයෙන් පළ කරපු අදහස් වලට යමුමු.
සිරකරුව කීප දෙනෙක් බන්ධනාගාරයෙන් පැනලා යන්න හරහාටිය දිලා අපි නිලධාරීන් වෙඩි තියලා මර්ධනය කරගෙන තියෙන නමුත් ඒ ඇතුලේ රැඳවියන් අතර සාරවුලක් ඇති වෙලා ඒ වගේම යම් කිසි ගිනි පැවීමක් ගැන වාර්තා වෙනවා. විශේෂයෙන්ම රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා ඉන්න රැඳවියන් සහ අච්චුව අය අතර එකමක් තියෙනවා තමයි දැන් තොරතුරු වාර්තා වෙලා තියෙන. හැබැයි දැන් තත්ත්වය පාලනය කරගෙන තියෙන තුවාලකරුවන්ව රෝහල්ගත කරලා තියෙනවා. තත්ත්වය ඕකට පාලනය කරගෙන තියෙනවා. සිදුවීම සම්බන්ධව විමර්ශනය කරන්න හේතු හොයන්න අපි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම අමාත්‍යාංශයේ ලේකාංශයේ ප්‍රධානත්වයෙන් අපි කමිටුවක් පත් කරන්න කටයුතු කරනවා. මේ පිළිබඳව විමර්ශනයක් කරලා මේක පිටිපස්සේ කවුරු හරි ඉන්නවද, සංගවිච්ච අතක් තියෙනවද කියන එක හොයන්න අපි කටයුතු කරගෙන යනවා.
ද දැන් සමස්ත ලෝකයෙන් වගේ බලාගෙන ඉන්නේ මේ කොවිඩ් 19 සඳහා ප්‍රතිරෝධී එන්නතක් සම්බන්ධව, ඖෂධයක් සම්බන්ධව. මේ සම්බන්ධව විවිධ දේශීය ඖෂධ ක්‍රම පිළිබඳව ලංකාවෙන් අපිට විවිධ තොරතුරු වාර්තා වුණා මීට කලින්. හැබැයි දැන් මේ වෙනකොට වාර්තා වෙනවා මනෝජ්, දේශීය ඖෂධයක් වැඩි දියුණු කළා, මේක යම් තාක් දුරකට සාර්ථක මට්ටමකට ළඟා වෙලා තියෙනවා කියලා. රජයේ අනුග්‍රහයත් මේකට ලැබෙන්නට යනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේක විශේෂිත ප්‍රවෘත්තියක් විශේෂයෙන්ම අපේ මව්බිමෙන් වාර්තා වෙන. අපි කැමති සවිස්තර තොරතුරු ඔබෙන් දැනගන්න මේ සම්බන්ධයෙන්.
විවිධ රටවල් කොවිඩ් මර්ධනය සඳහා ඖෂධ අත්සන් බලමින් ඉන්න වෙලාවේ ලංකාවෙත් දේශීය වෛද්‍ය කණ්ඩායමක් වතුපිටිවල ප්‍රදේශයේ මේ හොයාගෙන තිබෙනවා ඖෂධයක්. මෙය පරීක්ෂණ දෙකකදී සම්පූර්ණයෙන්ම කොවිඩ් රෝගේ මර්ධනය කරන්න හැකි බව හොයාගෙන තිබෙනවා. චූල බණ්ඩාර කියන වෛද්‍යවරයේ ප්‍රමුඛ කණ්ඩායමක් තමයි වතුපිටිවල ප්‍රදේශයෙන් මේ ඖෂධය හොයාගෙන තියෙන්නේ. එයට රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙන්න යන බව සඳහන් වෙනවා. මොකද දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව යම් ආකාරයෙන් සාකච්ඡා වෙමින් තිබුණා, ඔවුන්ට ඉදිරියට නැලො හැකි වුණා. මේ සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බවක් පේන්න තියෙනවා. ඉතින් එයට යම් රාජ්‍ය මැදිහත්වීමක් ඉදිරියේදී ලැබෙයි කියලා දැනට බලාපොරොත්තු වෙනවා.
පසුගියදා විශේෂ ගැසට් පත්‍රයක් මගින් අලුත් අමාත්‍යාංශ දෙකක් නිවේදනය කරනු ලැබුවා. ඒ අනුව අමාත්‍යාංශ දෙක පිහිටුවීම සම්බන්ධව ගැසට් පත්‍රයේ නිවේදනය නිකුත් කළාට පස්සේ කවුද මේ අමාත්‍යාංශවලට පත්වන අලුත් අමාත්‍යවරු කියලා තමයි බොහෝ දෙනෙකුගේ අවධානය යොමුනේ. එක් අමාත්‍යවරයෙක් නම් මේ වෙනකොට නම් කරලා තියෙන්නේ. තාක්ෂණ අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂාව සම්බන්ධ වන අමාත්‍යාංශ දෙක තමයි මේ අලුතින් ගැසට් කළ පිහිටුවන් ලැබුවේ මේ අමාත්‍යාංශ දෙක. අපි වැඩිදුර තොරතුරු කතා බහ කරන්න කැමති මේ අලුත් අමාත්‍යාංශ දෙක ගැසට් පත්‍රයක් ගින් හදිසියේ නිවේදනයට ලක් කිරීම සහ ඒ සම්බන්ධව සිදුණු අමාත්‍ය තනතුරු වල වෙනස්කම් සම්බන්ධව.
ඔව්, ඒ අමාත්‍යංශ දෙක තමයි, එකක් තාක්ෂණ කැබිනට් අමාත්‍යංශය, අනෙක් අමාත්‍යංශය මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යංශය. ඉතින් මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා විදිහට රියඅඩ්මිරල් ආචාර්ය සරත් වීරසේකර මහත්මයා පසුගිය සතියේදී උරුම දුන්නා. ඔහු පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා විදිහට හිටියේ. ඒ අනුව පළාත් සභා විෂය සම්බන්ධයෙන් යම් අර්බුදයක් මතුවලා තිබුණා. ඒකට හේතුව පළාත් සභා තවදුරටත් පවත්වාගෙන යන්න රාජ්‍ය අමාත්‍යවරයාගේ නොකමැත්තකුත් තිබුණා. නමුත් ආණ්ඩුවට සහාය දුන්නු කණ්ඩායම් පළාත් සභා නියෝජනය කරපු අයත් හිටියා. ඔවුන්ගේ දැඩි විරෝධයකුත් එල්ල වෙමින් තිබුණා. කොහොම වුණත් අග්‍රාමාත්‍යවරයාට පස්සේ රටේ දෙවන වැඩිම මනාපගත් පුද්ගලයා බවට පත් වුණා. මනාප 3,20,000කට වැඩි ප්‍රමාණයක් අරගෙන සරත් වීරසේකර මහත්මයා එයත් පදනමක් කරගෙන ඔහුට මහජන ආරක්ෂක අමාත්‍යංශය ලබා දුන්නා. ඊළඟට තාක්ෂණ කැබිනට් අමාත්‍යවරයෙ කාට පිරිනමයිද කියලා යම් කසුකුසුවක් තිබුණා. 19 වෙනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට අවදි දුර දරන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් 20 වෙනි සංශෝධනයේ ඒ සීමා ඉවත් කරා. ඒ අනුව ජනාධිපතිවරයාට අවදි දුර 30ක් උනත් දරන්න පුළුවන්. ඒ අනුව ආරක්ෂක ඇමති ධූරයට අමතරව මේ අලුතින් බිහි කරපු තාක්ෂණ ඇමති ධූරයත් ජනාධිපතිවරයාට තමයි පැවරුණේ. මහජන ආරක්ෂක ඇමතිවරයා විදිහට පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වැනි ආයතනවල බලතල සරත් වීරසේකර ඇමතිවරයාට හම්බ වෙනවා. ඉතින් කලින් පොලිසිය බහරව හිටියේ චමල් රාජපක්ෂ ඇමතිවරයා. ඔහු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරද්දී දැන් ඒ අනුව මෙවර චමල් රාජපක්ෂ ඇමතිවරයා රාජ්‍ය ඇමති දුරේ ආයමත් දියුරුම් දීමක් සිද්ධ වුණා පොලිසිය විෂය ඉවත් වීම නිසා. යනු කොමුණක් කැබිනට් අමාත්‍ය දුරෙන් එකක් ජනාධිපතිතුමාට, අනෙක් එක සරත් වීරසේකර ඇමතිතුමාට.
එතකොට මේ සරත් වීරසේකර අමාත්‍යවරයා කලින් හිටියේ පළාත් පාලන සහ පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරයා විදිහට. දැන් ඒ තනතුරට කවුරු හරි පත් කළා තියෙනවද?
ඇත්තටම අලුතෙන් එහි වගකීම් බහර දීලා නැහැ රාජ්‍ය අමාත්‍යවරයෙක් වෙතට. නමුත් මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍ය දුරේට සරත් වීරසේකර මහත්මයා පත් වුණාට පස්සේ ඔහුට පළාත් සභා සහ පළාත් පාලන විෂයන් තවදුරටත් අයිති වෙන්නේ නැහැ. ඔහුට මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයාට අයත් විෂයන් තමයි ඇතුළත් වෙන්නේ. කොහොමුණත් පළාත් සභා, පළාත් පාලන, රාජ්‍ය පරිපාලන මේ සියලු ක්ෂේත්‍ර අන්තර්ගත වන කැබිනට් අමාත්‍යවරයෙක් තියෙනවා. ඒ කැබිනට් අමාත්‍යවරයා විදිහට කටයුතු කරන්නේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා. ඔහුට ඒ සම්බන්ධයෙන් වගකීම් ආවරණය කරන්න ඔහුගේ විෂය ඇතුළේ ඉඩක් තිබෙනවා. නමුත් රාජ්‍ය අමාත්‍යවරේ පළාත් සභා සහ පළාත් පාලන විෂයට පත් කළේ නැහැ.
අපි මීළඟට සාකච්ඡා කරමු මීට සති කිහිපයකට කලින්ම අපි යම් ඉඟියක් පළ කරලා තියෙන කතාවක අලුත් යාවත්කාලීන තොරතුරක් සම්බන්ධව. ඔබට මතක ඇති මේ දැන් ද්විත්ව පුරවැසිභාවය 20 වෙනි සංශෝධනයෙන් අනුමත වුණාට පස්සේ බොහෝ දෙනෙකුගේ ඇස්යොමු වෙලා තිබුණේ බැසිල් රාජපක්ෂ වෙත. මොකද බැසිල් බොහෝ වෙලාවට මේ කාරණාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහට හෝ අමාත්‍යවරයෙකු විදිහට හෝ පාර්ලිමේන්තුවට එයි කියන කතාව තමයි තිබුණේ. යම් ඉඟි තිබුණා අපි ඒ දවස්වල කතා බහ කළා ආර්ථික කටයුතු සම්බන්ධ අමාත්‍යදුරක් ඔහුට ලැබෙන්නට යනවා කියන වගේ කාරණා සම්බන්ධ. ඊට පස්සේ අපි තොරතුරු ගෙනාවා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයෙක් විදිහට පත් කරන්නට කියලා, ඔහුට කැබිනට් අමාත්‍යදුරයක් ලබා දෙන්නට කියලා යම්කිසි ඉල්ලීමක් කළා තිබුණා කියලා ලිපියක් මාර්ගෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙසට පත්වුණු මන්ත්‍රීවරුන් වෙතින්. දැන් මේ සතිය වෙනකොට තවත් අලුත් තොරතුරක් අපිට වාර්තා වෙනවා. මන්ත්‍රීවරුනොත් මේ සම්බන්ධව යම් උනන්දුවක් දක්වනවා කියලා, ඒ සඳහා යම් පෙළ ගැසීමක සිටිනවා කියලා තවත් ඉල්ලීමක් කරන්න. මොකක්ද ඔවුන්ගේ සූදානම මනෝජ්?
උදෙන්නර ඔබත් කිව්වාගේ සරදෙහිකට විතර කලින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු 19 දිනක් අත්සන් කරලා ලියුමක් දුන්නා ජනාධිපතිතුමාට බැසිල් රාජපක්ෂ මහත්මයාව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එවන්න කියලා. නමුත් ඒකට තාම උත්තරයක් හම්බුනේ නැහෙනි. ආයමත් ඉල්ලීමක් කරන්න යනවා. මේකට මූලිකත්වය අරගෙන තියෙන කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ජගත් කුමාර මන්ත්‍රීවරයා, ඔහු ඇතුළු පක්ෂයේ පසුබල මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ සඳහා සූදානම් වෙනවා. ජනාධිපතිවරට ආයමත් ලියුමක් බාර දෙන්න යනවා. අත්සන් කරලා මන්ත්‍රීවරු අත්සන් කරලා කැබිනට් ඇමතිවරුත් කීප දෙනෙක් මේකට අත්සන් කරලා තියෙනවා කියලා මේ ආරංචිනු 113 දෙනෙක් විතර දැනට අත්සන් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ හරහා බලාපොරොත්තු වෙනවා බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයව ආයි පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් අරගෙන එන්න කියන ඉල්ලීම නැවත වරක් ජනාධිපතිතුමාට කරන්න. ඒ විතරක් නෙමෙයි, පිටපත් අගමැතිතුමාටයි පොදු ජන පෙරමුණේ සභාපතිවරයා විදිහට මහාචාර්ය ජී.එල්. පිරිස්පැතුමාටයි බැසිල් රාජපක්ෂ මහත්මයාටත් මෙහිකේ කොපියක් බාර දෙන්න ඔවුන් බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඔවුන් කියනවා 2015 තමන් පැරදුනාට පස්සේ අලුත් පක්ෂයක් හදලා ජනාධිපතිවරණයක් දිනවලා, මහමැතිවරණයක් දිනවලා, පළාත් පාලන ඡන්දයක් දිනවලා විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කර ගන්න කැප වුණේ එතුමා. ඒ හින්දා මේ රට වෙනුවෙන් කරපු වැඩ කටයුත්ත තවදුරටත් කරගෙන යන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බැසිල් රාජපක්ෂ මහත්මයාට අවස්ථාවක් ලබා දෙන්න කියන ඉල්ලීම තමයි මේ මන්ත්‍රීවරු කරන්න බලාපොරොත්තු වෙන්නේ. කලින් ලියුමට තාමත් උත්තරයක් නැති නිසා ජනාධිපතිවරයාට ආයමත් මෙවැනි ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. කලින් 19 දිනයිනේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු විදිහට අත්සන් කරේ. දැන් කැබිනට් අමාත්‍යවරුත් ඇතුළුව දැනටම ආරංචි වෙන විදිහට 113කට වැඩි අත්සන් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ.
ඒ කියන්නේ දැන් මේ මෙච්චර ලියුම් දෙද්දිත් ජනාධිපතිතුමා නිහඬව ඉන්නේ, යම් අකමැත්තක් මේ සම්බන්ධව තියෙනවද? ඒ පිළිබඳව යම් තොරතුරක් වාර්තා වෙනවද?
ඔවිට ප්‍රතිචාරයක් දක්වලා නැහැ තාම ජනාධිපතිතුමා. නමුත් බැසිල් රාජපක්ෂ මැතිතුමා එහෙම තවමත් පාර්ලිමේන්තුවට එන්න වගකීම් දරන්න තාම තීරණය කරලා නැහැ, තාම සූදානමක් නැහැ වගේ අදහසක් තමයි ඕකේ පැත්තෙන් කියලා තින්නේ. නමුත් ජනාධිපතිතුමාට ආපු ලිපියට තාම ප්‍රතිචාරයක් ලබා දීලා නැහැ මොකද්ද කරන්න කියන එක ගැන.
බැසිල් රාජපක්ෂ පිළිබඳව සඳහන් කරද්දී තවත් කාරණාවක් පසුගිය දිනවල බොහෝ ලෙසින් කතාව හට ලක්ුණා. බැසිල් රාජපක්ෂ මහතාට යම් චෝදනාවක් එල්ල වෙලා තිබුණා නෙමෙයි, අර දිවිනගම ව්‍යාපෘතිය යටතේ නිවාස සාදා දීම උදෙසා රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණයට ලක් කළා කියන චෝදනාව. මේ නඩුව සම්බන්ධයෙන් ඔහු යම් ඉල්ලීමක් කළා තියෙනවා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වන්නේ නඩුව ඉවත් කර ගැනීම සඳහා. මොකක්ද මේ සම්බන්ධව අපිට මේ වෙනකොට වාර්තා වන තොරතුරු?
ඔව්, දැන් රුපියල් මිලියන 2900කට වැඩි මුදලක් මේවා දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් සල්ලි. ඒවා 2015 ජනාධිපතිවරණ කාලයේ මේ දිවිනැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබා දෙන්න කටයුතු කරලා රජයේ මුදල් සාවද්‍ය විදිහට පරිහරණය කරා කියන චෝදනාව යටතේ තමයි මේ නඩුව ගොනු කරලා තියෙන්නේ. ඉතින් මේ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන්න පැමිණිල්ල අසමත් වෙලා තියෙනවා කියලා කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නා. එතකොට හිටපු ආර්ථික සංවර්ධන ඇමතිවරයා විදිහට කටයුතු කරොත් බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඉතින් මේ චෝදනාවට විත්තිවාචකය නොකඳවා තමන්ව නිදහස් කරන්න කියන ඉල්ලීම තමයි නීතිඥවරුන් මාර්ගයෙන් බැසිල් රාජපක්ෂ මහත්මයා කරේ. ඒකට හේතුව විදියට ඔවුන් කියන්නේ පහුගිය ආණ්ඩුව පිහිටපු දූෂණ විරෝධී කමිටුවේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහත්මයා තමයි මේ සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කරලා තිබුණේ. එනිසා ඔහුගෙන් ප්‍රකාශයක්වත් සටහන් කරගන්න පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ටාසය පියවරගෙන නැති නිසා ඒක එක්තරා විදිහකට සිද්ධ වෙච්ච බරපතල දෝෂයක් විදිහටත් ඔහු සඳහන් කරනවා. ඒ හින්දා ඔහු නිදහස් කරන්න කියන ඉල්ලීම තමයි සිද්ධ කරලා තියෙන්නේ. කොමුණත් ඉතින් විත්තිය සාක්ෂි කැඳවීමක් නැතුව විත්තිකරුවන් නිදහස් කරනවාද නැද්ද කියන තීන්දුව 30 වෙනිදා එමල තමයි අද ප්‍රකාශයට පත් කරනවා කියලා තමයි මාධිකරණය මීට කලින් නියෝග කරලා තිබුණේ. සමහරට ඒ තීන්දුව අද දවසේ ප්‍රකාශයට පත් කරන්න ඉඩ තියෙනවා බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා නීතිඥවරුන් මාර්ගයෙන් කරපු ඉල්ලීම සලකා බලලා.
නඩු කටයුතු හා සම්බන්ධව කතා බහ කරද්දී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා සම්බන්ධ වන කාරණාව සාකච්ඡා කිරීමට මා බලාපොරොත්තු වෙනවා. ඊළඟට ඔහු බන්ධනාගාරගතව සිටියා පසුගිය කාල වකවානුවේදී ඔහුට එල්ල වුණු චෝදනාව පසුගිය ජනාධිපතිවරණ සමයේදී අවතැන් වූ ජනතාව පුත්තලම දිස්ත්‍රික්කයේ සිට මන්නාරම දක්වා රගෙන ගියාය කියලා රජයේ මුදල් සාවැද්ද ලෙස පරිහරණය කරමින් බස් රථවල නංවාගෙන ඉතින් අවස්ථා කීපයකදීම ඔහුට ඇප ලබා දෙන ලෙසට නීතිඥවරුන් ඉල්ලීම් කරා. එය ඒවා ප්‍රතික්ෂේප වුණා. නමුත් අවසානයේදී ඇප ලබා දුන්න අධිකරණය විසින් කුමන කරුණු දෙහිදී සලකා බලලා තිබුණේ ඔහුට ඇප ලබා දෙන්න ඒ හා සම්බන්ධ වන තත්ත්වය මොකක්ද මේ වෙනකොට කියන කාරණාවත් මා කැමතියි ඊළඟට සාකච්ඡා කරන්න මනෝජ්.
ඔව්, බන්ධනාගාර ඇතුලේ කොරෝනා වෛරස ව්‍යාප්තිය සුවිශේෂ කරුණක් විදිහට සලකලා සැකකරුට ඇප නියම කරන්න කියලා අධිකරණයේ නිල්ලීමක් කරලා තිබුණා. එය සලකා බලලා තමයි මේ ඇප ලබා දීම සිද්ධ කරේ. රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයාගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කිරීමේ නියෝගයකුත් මෙහිදී නිකුත් කළා. ශරීර ඇපකරුවන් සැකකරුගේ ළඟම ඥාතීන් වෙන්න ඕනේ. ඥාතිත්වයයි ඔවුන්ගේ පදිංචිය තහවුරු කරන්න අවශ්‍ය ලියකියවිලි ෆැක්ස් මගින් හරි ඊමේල් මගින් හරි අධිකරණය වෙත ලබා දෙන්න කියලා මහේස් සත්වරයා අප කොන්දේසියකුත් පැනවුවා. එහෙම පනවල තමයි ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දෙන ඕන අවස්ථාවක පෙනී ඉන්න කියන නියෝගයක් මත තමයි ඇප ලබා දීම සිද්ධ කළේ. ඉතින් මාසයකට වැඩි කාලයක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරලා හිටියා. රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැගින් වන ශරීරයක දෙකක් මත තමයි ඔහු නිදහස් කරේ. ඊට පස්සේ ඔහු නිරෝධායනයට මොකද කරන්න කියන සාකච්ඡාවක් තිබුණා. බන්ධනාගාරයේ ඉඳලා දවස් 14ක් නිරෝධායනය කරලා යවන්න ඕනේ. බන්ධනාගාරයේ රඳවන්නේ නැතුව වෙනත් තැනකට යොමු කරන්න කියලා ඉල්ලීමක් තිබුණේ. අනුව ගල්කිස්සේ හෝටලයකට ඔහු යොමු කරලා තිබුණා නිරෝධායන කටයුත්ත වෙනුවෙන්. ඉතින් මේ පිළිබඳව කතා බහකුත් තියෙනවා. ඇයි ඔහු මේ හෝටලයකට යොමු කරේ? සිරකරුවන් නිරෝධායනය කරන වෙනම ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමයේ ඔස්සේ නිරෝධායනය කරන්න බැරියයි කියලා දැන් විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක් කථානායකවරයාට කරලා තිබුණා. කථානායකවරයා සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත් කරනවා කියලා. ඒ දැනුවත් කිරීමෙන් පස්සේ තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරිශාද බදුදීන් හිටපු ඇමතිවරයා ගල්කිස්සේ හෝටලයකට යොමු කරලා තියෙන්නේ. ඒ අනුව දැන් ඔහු නිරෝධායනය වෙමින් ඉන්නවා ඇප ලබා දීම හේතු කොටගෙන.
රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා යම් පෙත්සමකුත් ඉදිරිපත් කරලා තිබුණා. මේ වෙනකොට මේ මරණයට පත්වන මුස්ලිම් සම්භවයක් සහිත පුද්ගලයින් භූමදානය කිරීමට ඉඩ ලබා නොදීම කියන කාරණාව මූලික කරගෙන මේ පෙත්සමට මොකද වෙලා තියෙන්නේ? එය විභාගයට ගන්නා වූ දිනයක් හෝ එහි යම් ප්‍රතිඵලයක් මේ වෙනකොට වාර්තා වෙනවද?
ඔව්, දැන් ඔහු ඉල්ලීමක් කරන්නේ කොරෝනා හැදිලා මරණයට පත්වන අයගේ මලසිරුරු ආදාහනය කරන්න ඕන කියන ගැසට් නිවේදනයේ අභියෝගයකට ලක් කරලා ඒක මූලික අයිතිවාසිකම් පෙත්සමක් විදිහට ඉදිරිපත් කරේ. මේ 30 වෙනිදා කියන්නේ අද මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බලන්න නියමිත වෙලා තියෙනවා. බෝනේ කළු විහාරයේ ප්‍රමුඛ ත්‍රිබුද්දල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ තමයි මේ නඩුව කැඩෙව්වේ. ඒ අනුව අද දවසේ සලකා බැලීම සිද්ධ කරන්න නියමිත වෙලා තියෙනවා. එදා ඒ තීන්දුව දුන්නේ නැත්තේ මේ නඩුව වෙනුවෙන් පෙනී ඉන්න අකරමැති පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥවරයෙක් ස්වයං නිරෝධායනයට ලක් වෙලා තියෙන නිසා. ඒකින්ද තමයි 30 වෙනිදාට කල් ගියේ. මේ පෙත්සමේ වග උත්තර කරුව කරලා තියෙනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, නීතිපතිවරයා. ඉතින් නෝන් කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයක් නිකුත් කරලා තියෙනවා මාර්ගෝපදේශ මාලාවක්. ඒ අනුව සිරුරු ආදාහනය කරන්න හෝ මිහිදන් කරන්න දෙකම හැකි බව සඳහන් කරලා තියෙනවා. එහෙම තියෙද්දී කොරෝනා හැදිලා මේ යන ස්ලාම් භක්තිකයන්ගේ මෘතදේහ ආදාහනය කිරීමට සිදුවනවා. එහෙනම් ඒක මුස්ලිම් භක්තිකයන්ගේ විශ්වාස වලට පටයැනි කාරණයක් කියලා තමයි පෙත්සමෙන් පෙන්වා දීලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් වන පෙත්සම ඒ අනුව මූලික අයිතිවාසිකම් පෙත්සමක් විදිහට ඉදිරිපත් කරලා තිබුණේ. ඒක අද දවසේ 30 වෙනිදා සලකා බලන්න දින නියම වුණා පසුගිය 25 වෙනිදා ඉදිරිපත් කරයින් පස්සේ.
කොරෝනා හා සම්බන්ධ වන කාරණා තවදුරටත් තියෙනවා අපිට සාකච්ඡා කරන්න. මනෝජ්, අපි දන්නවා මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා ශානි අබේසේකර මහතා බන්ධනාගාරගතව සිටින්නේ. ඔහුට කොරෝනා තර්ජනය හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය පිළිබඳව සලකා බලලා ඔහුට යම් ඇප ලබා දීමක් හෝ ඔහු එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසට ඉල්ලීමක් දැඩිව තිබෙන වගට අපි දැක්ක පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව ඉල්ලීම් කරනවා අපි දුටුවා. ඒ සම්බන්ධව යම් ක්‍රියාමාර්ගයක් පිළිබඳව මේ වෙනකොට තොරතුරු වාර්තා වෙනවද?
ඔව්, දැන් ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයාගේ ජීවිතයටත් යම් ආකාරයේ තර්ජනයක් බන්ධනාගාරය ඇතුලේ තියෙනවා කියලා විපක්ෂය අදහස් දක්වමින් හිටියා. පහුගිය දවසේ විපක්ෂ නායකවරයාත් පාර්ලිමේන්තුවේදී සඳහන් කළා ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අධ්‍යක්ෂවරයා ගිය අසනීප තත්ත්වයට එක්ක ඔහු IDH රෝහලට මාරු කරන්න කියලා ඔහු කොරෝනා වෛරසය ආසාදනය වෙලා හිටියනේ. ඊට පස්සේ වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු යවල තිබුණා පොළොන්නරුව ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට. ඉතින් එහෙ තියන්නේ නැතුව IDH රෝහලට මාරු කරන්න කියලා තමයි ඉල්ලීමක් කරේ. ඒක සලකා බලලා දැන් මේ වන විට ගල්ලෑල්ල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉඳලා කොළඹ IDH රෝහලට මාරු කරලා ඉවර තියෙනවා.
ඔව්, මේ සම්බන්ධව දැඩි ලෙසින් විරෝධය පළ කරමින් විවිධ පුද්ගලයන් අදහස් පළ කරනවා අපි දැක්ක. දැන් රිෂාඩ්ලට, ශානිලට මේ වගේ මේ වරප්‍රසාදලත් පුද්ගලයින්ට විතරද කොරෝනා වලින් බේරෙන්න මේ බන්ධනාගාරයෙන් වෙනත් තැනකට යන්න පුළුවන්, අප ලබා ගන්න පුළුවන්? එතකොට සාමාන්‍ය ජනතාවට මොකද්ද තියෙන නීතියේ අයිතිවාසිකම? මේ සම්බන්ධව බොහෝ දෙනෙක් අදහස් පළ කරමින් සිටියා. නමුත් කාල වේලාවත් එක්ක බැලුවාම අපි අදහස් කීපයක් පමණක් එකතු කරගන්නවා මෙතනට. මම මුලින්ම එකතු කරගන්න කැමති සිංහලයේ සංවිධානය වෙනුවෙන් පූජ්‍යපක්ෂයේ අදහස් ගණනාවක් එකතු වුණා. එතරින්නුත් සිංහලයේ සංවිධානයේ මහලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේගේ අදහසයි මම මුලින්ම එකතු කරගන්නේ.
මිනිසුන්ට ලෙඩ වුණාට පස්සේ හිරකරුවෙක් වෙන්න පුළුවන්, වෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ප්‍රතිකාර ලැබීම මානුෂීය සහ ඔහුගේ මූලික අයිතිවාසිකමක්. ඒ පිළිබඳ අපිට විවාදයක් නැහැ. මේ රටේ නොයෙකුත් අපහසුකම් තියෙන, නොයෙකුත් රෝගාබාධ තියෙන සිරකරුවන් මේ වෙන විට කොරෝනා හැදිලා නැද්ද? අපිට නැවත වතාවක් සාල වශයෙන් කුකුසක් සැකයක් ඇති වෙනවා. මේ රටේ නීති අවනීතිය කරමින් මේ රටේ අහිංසක මිනිස්සුන්ට මරණ දඩුවම දෙමුන්, වෙනත් විදිහේ බරපතල ගණයේ නඩු විභාග දියත් කරමින් කටයුතු කරපු පුද්ගලයෙක්, එවැනි පුද්ගලයෙකුට මේ ආණ්ඩුව යටතේ එවැනි විදිහේ නීතියෙන් ලිස්සා යාමක් ගැළවීමක් ලැබෙයිද කියලා අපිට ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා.
ශානි අබේසේකරට කොරෝනා වැරඳුණාට පස්සේ ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක්, ජීවිතයට තර්ජනයක් කියලා මේක පාර්ලිමේන්තුවේදීත් විශාල වශයෙන් කතාබහට ලක් වුණා. අපි දැක්ක රංජන් රාමනායක මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් විශාල හඬක් නගුණා. ඉන් අනතුරුව මේ පිළිබඳව පාර්ලිමේන්තුවෙන් පිටත විවිධ දේශපාලඥයනුත් අදහස් පළ කළා. හැමදාමත් වගේ මේ වගේ කාරණා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහස් පළ කරන අමාත්‍ය, මේ වෙනකොට කර්මාන්ත අමාත්‍යවරයා විදිහට කටයුතු කරන විමල් වීරවංශ මෙහි ඇතුළන්ත පැත්ත පිළිබඳ ඔහුගේ මතය හෙළිදරව් කර සිටීමේ ආකාරයෙන්.
එහෙම කෙනෙකුට විශේෂ වරප්‍රසාද දෙන්න කියලා කාටවත් කියන්න අයිතියක් නැහැ. නිශාන්ත කන්දප්පයි, ශානි අබේසේකරයි තමයි එක එක බලවේගවල ඌමනාවට මේ රටේ බුද්ධිංශ සහ කිසිම වරදක් නොකරු මිනිසුන්ගෙන් නිර්පරාධික වරදකාරයෝ කරන්න උත්සාහ කළේ. රංජන් රාමනායකත් එක්ක කතා කරන හුරුතල් වෙන හඬපටේ දැක්කම තේරෙනවා ශානි අබේසේකර කියන්නේ මොකෙක්ද කියලා. තිබිච්ච ආණ්ඩුවේ ඔක්කොම කඩප්පුලි වැඩ ටික බාරගෙන හිටියේ ශානි අබේසේකර. ඔය දෙකොල්ලෝ තමයි දඩේම දියත් කළේ. ඒ දඩේම දියත් කරපු ක්‍රියාන්විතයේ ප්‍රධානතම පාපතර නිලධාරිය තමයි ශානි අබේසේකර. එයා බබෙක් නෙවෙයි.
බන්ධනාගාරය හා සම්බන්ධ වන තොරතුරු සාකච්ඡා කරද්දී තවත් පුද්ගලයෙක් පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. බන්ධනාගාරගතව සිටියා වසර 5කට අධික කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේතුරේ චන්ද්‍රකාන්තන්, එසේත් නොමිතරම් පිල්ලයන් කියලා අපි කොයි කවුරුත් කෙටි නමින් දන්නේ, ඔහුට අප ලැබුණා. මේකත් ආන්දෝලනාත්මක කාරණාවක් බවට පත් වුණා. මේ කොරෝනා අස්සේ උසාවි වහලා තියෙද්දී කොහොමද පිල්ලයන්ට අප ලබා දීමට උසාවි විවෘත වුණේ කියන කාරණාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී දීර්ඝ වශයෙන් මේ සම්බන්ධ වාද විවාද අපි දැක්කා. මම කැමති ඒ සම්බන්ධව තියෙන පසුබිම් තොරතුරු දැනගන්න.
ඔව්, 2005 අවුරුද්දේ දෙසැම්බර් 25 වෙනිදා රෑ මඩකලපුව ශාන්තමරියා දේවස්ථානයේ නත්තල් දේවමෙහෙය පැවැත්වෙන අතරතුර ඒ දේවමෙහෙයට සහභාගී වුණු මඩකලපුව දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට හිටපු ජෝෂප් පරාජසිංහම් නාඳුනන තුවක්කුකරුවන් වෙඩි තබල ඝාතනය කරලා තව 8 දිනකට බරපතල තුවාල සිදු කිරීම කියන සිද්ධිය මත තමයි ඔවුන් බන්ධනාගාරගත කරලා හිටියේ. ඉතින් ඒ අනුව ඔහුට අප ලැබුණා. ඔහු දැන් නැගෙනහිර පළාත නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට වැඩ කරනවා. අවුරුදු 5කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරලා හිටිය ඔහු TMBP පක්ෂේ නායකවරයා, එතකොට පළාත් සභාවේ මහ ඇමතිවරයා. ඔහුත් එක්ක තව සැකකරුවන් 5 දෙනෙක්, එක්කෙනෙකුට රුපියල් ලක්ෂ 2 ගානේ ශරීර අපමත මුදාහරින්න මනකල්පෝ මහාධිකරණයේ විනිසුරුවරයා නියෝග කළා. ඒත් එක්කම සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයකුත් නිකුත් කරලා තිබුණා. මේ පිරිසට ඇතුළත් වෙලා හිටියා පිල්ලයන්, එම නැත්නම් සිවනේසුරේ චන්ද්‍රකාන්තන් වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, ඒත් එක්කම ඊටෝ පළාත් සභා මන්ත්‍රී ප්‍රදීප් මාස්ටර්, එම නැත්නම් එඩ්වින් කිරුශාන්ත රාජා කියලා හඳුන්වලා තිබුණා, ගජන් මාමා, එම නැත්නම් කනක නායගම් කියලා ඔහු හඳුන්වලා තිබුණා, යුද හමුදා බුද්ධාංශ නිලධාරීවරයෙක් විදිහට හිටපු එම් කලීල් කියන පුද්ගලයා, ඒත් එක්කම හමුදා සේබලෙකු විදිහට හඳුන්වපු මధు සංකේම නැත්නම් විනෝද්, මෙන්න මේ 5 දෙනා තමයි අපමට මුදාහරින්න නියෝග කරලා තිබුණේ. අවුරුදු 5ක විතර කාලයක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරලා හිටියේ. දැන් අපමට ඒ අනුව මුදාහැරිය පහුගේ 24 වෙනිදා අධිකරණේ ලබා දුන්න නියෝගයකට අනුව.
දැන් ආందోళනාත්මක කාරණාව බවට පත් වුණේ අප ලබා දුන්නේ ඇයි කියන කාරණාවනේ මේ අවුරුදු පහකට පස්සේ ඒ සම්බන්ධව වාර්තාවන තොරතුරු මොනවද වනවච්?
විශේෂයෙන් වාර්තා වෙන්නේ නැහැ කරුණක්. නමුත් මේ සම්බන්ධයෙන් නඩු කටයුතු ආයමත් ඉදිරියට පැමිණීම සහ ඊට අදාළව අප ඉල්ලීම මත තමයි මේ අප ලබා දීම සිද්ධ වෙලා තිබුණේ. එය තමයි අර ඔබත් කිව්වාගේ ඇයි මේ හදිසි අප ලබා දුන්නේ කියන තත්වය සාකච්ඡාවට ආවේ. ඊට අදාළ නඩුව ඉදිරියට ගැනීම හරහා අප ලබා දීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ.
දැන් 20 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට බලතල හිමි වුණානේ ස්වාධීන කොමිෂන් සභාවලට නිලධාරීන් පත් කරන්න. මේකත් ඒ දවස්වල ආන්දෝලනාත්මක කාරණාවක් විදිහට සාකච්ඡා වෙමින් තිබුණේ. කොහොම හරි දැන් 20 වෙනි සංශෝධනය සම්මත වෙලා තියෙන්නේ. ඒ නිසා ජනාධිපතිවරයා විසින් කටයුතු කළා ස්වාධීන කොමිෂන් සභා පහට නිලධාරීන් පත් කරන්න. මැතිවරණ කොමිසම, ප්‍රසම්පාදන කොමිසම, අල්ලස් හෝ දූෂණ කොමිසම, මානව හිමිකම් කොමිසම සහ පොලිස් කොමිසම. මේ කොමිසම් පහට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද නිලධාරීන් කවුද? ඔවුන්ගේ තියෙන පසුබිම සහ සුදුසුකම් පිළිබඳව කතා බහ කරද්දී අපිට දැනගන්නට තියෙන තොරතුරු මොනවද මනෝජ්?
ඔව්, දැන් මේ කොමිෂන් පහ සඳහා සමාජිකව පත් කරලා තියෙනවා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විදිහට ඩිමල් පුංචිව මහත්මයා නම් කරලා තිබෙනවා. ඔහු නීතියංශයේ කටයුතු කරමින් හිටපු මැතිවරණ කොමිෂමේ තනතුරක් දරමින් හිටිය අපි ඔහුව මේ සම්බන්ධයෙන් පත් කරයි කියලා මීට කලිනුත් සඳහන් කළා. මැතිවරණ කොමිෂමේ නිල කාලය අවසන් වීමත් එක්ක ඒ විදිහටම ඩිමල් පුංචිව මහත්මයා පත් කරලා තියෙනවා. ඒත් එක්කම එම්.එම්. මොහොමඩ්, ගුණපාල වික්‍රමගේ, ජීවන් ත්‍යාගරාජා සහ KPP පකිරණ කියන මහත්වරු තමයි කොමිෂන් සභාවට සෙසු සමාජික විදියට පත් කරලා තියෙන්නේ. ඒත් එක්කම ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා විදියට චන්ද්‍රා ප්‍රනාන්දු මහත්මයාව පත් කරලා තියෙනවා. අනිත් සමාජික විදියට එස් ලියනගම, සංජීව පතිරණ, එම්.එස් සම්සුදීන්, ඒත් එක්කම ප්‍රේමසිරි ප්‍රනාන්දු කියන අය පත් කරලා තියෙනවා. ඒ අතරම අපි දැක්ක පහුගිය කාලේ අපිට හිටියේ වැඩ බලන පොලිස්පතිවරේ පූජිත් ජයසුන්දර, හිටපු පොලිස්පතිවරේ අනිවාර්ය නිවාඩුවේ වීමත් එක්ක පත් කරපු වැඩ බලන පොලිස්පතිවරේ ආකාරයෙන් හිටියා. ඒ තනතුරට කෙනෙක් පත් කරගන්න බැරි වීමත් එක්ක 20 වෙනි සංශෝධනයෙන් පස්සේ දැන් ජනාධිපතිවරයා සීඩී වික්‍රමරත්න මහත්මයාගේ නම පොලිස්පතිවරයා හැටියට යෝජනා කරලා තිබුණා. ඊට අනුමැතිය හම්බ වෙලා දැන් සීඩී වික්‍රමරත්න මහත්මයා නිත්‍ය පොලිස්පතිවරයා විදිහට පසුගිය සතියේ වැඩ ආරම්භ කරා. ඒක මානව හිමිකම් කොමිෂන් සභාවේ අලුත් සභාපතිවරයා විදිහට ජගත් බාලසූරිය මහත්මයා පත් කරලා තියෙනවා. විජිත නානායක්කාර, චන්දන උඩවත්ත, හර්ෂණ නවරත්න, කුමාර බලල්ල කියන මහත්වරු අනෙක් සමාජිකයන්, අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අලුත් සභාපතිවරයා වන්නේ විනිසුරු විභා වනසුන්දර මහත්මිය, ඊට අමතරව දීපාල් විජේසුන්දර, චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ සෙසු සමාජිකයන් විදිහට එහි පත් කරලා තියෙනවා. ඒත් එක්කම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අලුත් සභාපතිවරයා විදිහට විනිසුරු ජගත් බාලපටබැලි මහත්මයා පත් කරලා තියෙනවා. අනෙක් සමාජිකයන් වන්නේ ඉන්ද්‍රාණි සුගතදාස, ලීලසේන ලියනගම, වෛද්‍ය TRC රුබේරු, ඩයන් ගෝමස්, WH පියදාස්, දිලිත් ජයවීර සමාජිකයෙක්, හේමා ධර්මවර්ධන සහ නිමල් කරුණාසිරි කියන පිරිස තමයි අනිත් සමාජිකයන් අන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ. ඒ විදිහට තමයි කොමිෂන් පහට සමාජිකයෝ සභාපතිවරු පත් කරලා තියෙන්නේ.
අවසාන වශයෙන් අවධානය යොමු වන්නේ පාස්කු කොමිසම හා සම්බන්ධව වන කාරණාව. පාස්කු ප්‍රහාරයේ සාක්ෂි විමර්ශනයට ජනාධිපති කොමිසම විසින් විවිධ පුද්ගලයන් වරින් වර කැඳවමින් සාක්ෂි ලබා ගැනීම සිදු කළා. මේ ගෙවිලගේ සතියේදීත් එවැනි වූ විශේෂිත පුද්ගලයන් කිහිප දෙනෙකු පැමිණියා. ඒ පුද්ගලයන් හරහා හෙළිදරව් වුණු විශේෂිත තොරතුරු පිළිබඳවයි අපේ අද දවසේදී අවසාන අවධානය යොමු වන්නේ. විශේෂිත කාරණා පුද්ගලයන් වශයෙන් වෙන වෙනම අරගෙන අපි සාකච්ඡා කරමු මනෝජ්.
ඔව්, හිටපු ජනාධිපතිතුමා මෙහිදී සාක්ෂි ලබා දුන්නා. එහිදී ඔහු මතු කරපු ප්‍රධානම කාරණය අපිට උපුටා දක්වන්න පුළුවන් පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්ට හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර පමණක් අත්අඩංගුවට ගන්න එක සාධාරණ නෑ කියලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සාක්ෂි ලබා දෙමින් සඳහන් කරලා තිබුණා. ඔහු කියලා තිබුණා මේ මුස්ලිම් අන්තවාදයේ පිටිපස්සේ විදේශ රටවල් ඒත් එක මුස්ලිම් දේශපාලඥයෝ ඉන්නවා. මුස්ලිම් දේශපාලඥයන් අන්තවාදී අය ආරක්ෂා කරපු නිසා මේ තත්ත්වය ඇති වුණා කියන අදහසක් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කරලා තිබුණා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මේ ගැන හොයන්න සිංගප්පූරුව, ඉන්දියාව, එංගලන්තේ, ඇමරිකාව වගේ රටවල් වල බුද්ධි විශේෂඥයෝ ලංකාවට ආවා. නමුත් මේ සහරාන් මෙහෙයුවේ කවුද කියන එක ඒ අයට හොයාගන්න බැරි වීම ගැන මෛත්‍රීපාල සිරිසේන මහත්මයා යම් ආකාරයකින් ගැටලුවක් හැටියට සඳහන් කරලා තිබුණා. ජාති ආගම් වගේ දේවල් මුල් කරගෙන දේශපාලන පක්ෂ පීඨවපු එක අන්තවාදය සහ එයින් නැටුණු ඛේදවාචකයක් විදිහට එතුමා සඳහන් කරලා තිබුණා. අර පහුගිය වතාවේ මුස්ලිම් මන්ත්‍රීවරු එළියට බැහැලා ඇවිල්ලා හරි පහුගිය ආණ්ඩුව වැටුණා නම් හොඳයි කියලා තමන්ට හිතුණා කියලා ඔහු සඳහන් කරලා තිබුණා. අන්තිමට යහපාලන ආණ්ඩුව තමන්ට ඉස්සරහයක් වෙලා තිබුණේ වැනි අදහස් මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා විදිහට කටයුතු කරපු හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා මේ කොමිසමේ සාක්ෂි ලබා දුන්නා. ඔහු එහිදි කියලා තිබුණා තමන් කොච්චර උනන්දුවෙන් හිටියත් සාහරන්න පොලිසියට අල්ලලා දෙන්නේ ඒක කරන්න බැරි වුණා. ඒකට හේතුව විදිහට ඔහුට බලගතු ආරක්ෂක අංශයක සහාය ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරනවා කියලා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම ඔහු කියලා තිබුණා තව විශේෂ කාරණයක්, කාත්තන් කුඩියේ මුස්ලිම් ජනතාව අතර තාමත් අන්තවාදී මතවාද පවතින නිසා ආයවතාවක් සහරාන්ලා කළා වගේ අන්තවාදී ක්‍රියාකාරකම් වලට ඔවුන් සම්බන්ධ වෙන එකක් නැහැ කියලා තමන්ට සහතික වෙන්න බෑ කියන එක මේ කොමිසමේ ප්‍රශ්න කිරීම හමුවේ හිස්බුල්ලා හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කරලා තිබුණා. අර සහරාන්ලත් අඩංගුවට ගන්න බැරි වුණේ මේ පිළිබඳව ඒ කියන්නේ හුටේ උනන්දුවක් තිබුණා සහරාන්න අල්ලලා දෙන්න පොලිසියට අල්ලලා දෙන්න බැරි වුණා කියන කාරණේ මතු කරලා තිබුණා. ඒත් එක්කම හිටපු පොලිස් ප්‍රති පූජිත් ජයසුන්දර මහත්මයා සාක්ෂි ලබා දීලා ඔහු කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කරලා තිබුණා. ජනාධිපතිවරයාත් එක්ක හිටපු ජනාධිපතිවරයාත් එක්ක ඊතර සමීප සම්බන්ධතාවක් නොතිබුණු කාරණයක් ගැන වීඩියෝ සාක්ෂියක් මේ කොමිසම ඉදිරිපත් කළේ ගැන අහලා තිබුණා. ඔහු කියලා තිබුණා මේ යම් ආකාරයක සහයෝගයෙන් කටයුතු කරන බවක් පේන්න තිබුණා. අභ්‍යන්තර තත්ත්වය ඊට වැඩිය වෙනස්, ජනාධිපතිතුමත් එක්ක ඒ තරම් හිත හොඳකින් නෙමෙයි ඒ කාලේ කටයුතු කරේ කියන එක ආයමත් ඔහු තහවුරු කරලා තිබුණා. මලල්ගොඩ කමිටු වාර්තාව පිළිබඳව විමසලා තිබුණා. ඔහු කියලා තිබුණා හේදී මලල්ගොඩ කමිටු වාර්තාව ප්‍රසිද්ධ කරනවා කියලා හිටපු ජනාධිපතිතුමා කිව්වත් ඒක ප්‍රසිද්ධ කරලා නැහැ. තොරතුරු දැනගැනීමේ පණතේ යටතේ තමන් ඒක ඉල්ලුවා. නමුත් පස්සේ නැවත අභියාචනයකුත් කරා ඒ කමිටු වාර්තාව හම්බුන්නේ කියන අදහස ආයමත් පොජිජයසෝන හිටපු පොලිස් ප්‍රතිවරයා ඒ ගැන සඳහන් කරලා තිබුණා. තමන්ගේ පුතාගේ මංගල උත්සවයට සහභාගී වෙන්න නොහැකි වීම පිළිබඳව සංවේදී අදහස් දක්වීමක් කරලා තිබුණා. කොහොම වුණත් තමන් ජනාධිපතිතුමත් එක්ක සම්බන්ධයක් නැති බව ඔහු කියපු කාරණේ ඔප්පු කරන්න වීඩියෝ සාක්ෂියක් ඉදිරිපත් කරලා තිබුණා කොමිසම. ඒක පදනම් කරගෙන ඔහු කිව්වේ මේ පේන්න හොඳ බවක් පේන්න තිබුණත් අභ්‍යන්තර තත්ත්වය ඊට වැඩි කියලා ඔහු කියලා තිබුණා. ඒත් එක්කම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ දුරකථනය භාරව හිටපු නිලධාරියත් පාස්කු කොමිසමට ගෙන්වලා තිබුණා. පාස්කු ප්‍රහාරය සිද්ධ වෙච්චි දවසේ උදේ පාන්දර ලැබුණු ඇමතුම නිලන්ත ජයවර්ධන මහත්මයා සඳහන් කරපු ආකාරයට ඇමතුම් පිළිබඳව ඔහුගෙන් විමසලා තිබුණා. ඒව පිළිබඳව ඔහුට මතක නැති බව තමයි ඔහු කියලා තිබුණේ. මේ ප්‍රහාරය එල්ල වෙච්චි දවසේ ප්‍රහාරයට කලින් උදේ 7:59ට ප්‍රජෙක්ට් පාරේ ජනාධිපති නිල නිවසේ ඉඳලා නිලන්ත ජයවර්ධන මහත්මයා දුරකථන ඇමතුමක් ලබා ගත්ත නේද කියලා අහපු එකටත් ඔහු කියලා තිබුණේ දුරකථන ඇමතුමක් ආවා කියලා මේ වාර්තාවේ පෙන්නුම් කරා. තමන්ට ගැන මතකයක් නැහැ කියලා ඒත් ඔහු විමසලා තිබුණා. මේ විනාඩි දෙකයි පත්තර ගන්න කැමතුමකුත් මතක නැති වෙන්න බෑ නේද කියලා. නමුත් ඔහු කියලා තිබුණේ අවුරුදු එකහමාරකටත් කිට්ටුයි මේ ඇමතුම ඇවිල්ලා, ඒ නිසා මට ඒක වෙන මතකයක් නෑ කියලා තමයි ඔහු සඳහන් කරලා තිබුණේ. එවැනි කාරණා තමයි පසුගිය සතියේ පාසු කොමිසම හමුවේ අනාවරණය වුණු විශේෂිත කාරණා.
එමනම් මනෝජ් අපි සමුගනිමු ලබන සතියේ සඳදා නැවතත් හමුවෙමු. බොහොම ස්තුතියි මේ විස්තර විචාරයට මේ සතියේදීත් අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව. ආයිබෝවන්.
බොහොම ස්තුතියි දිලොක්ෂි. ආයිබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.